ගරු නිවල් පලිහේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද දවසේ විවාදයට ලක්වන්නේ 1971 අංක 38 දරන මුදල් පනතට අනුව ශ්‍රම වාසනා ලොතරැය්‍ය සහ ඒ අරමුදල සම්බන්ධ 1998 අංක 12 දරන ශ්‍රම වාසනා පනත සහ එහි සංශෝධනය 1919 අංක 15 දරන පනත් වලින් ක්‍රියාත්මක වන අර්ධ රාජ්‍ය සහය වගේම පෞද්ගලික අංශයේ සේවකයන් අරමුණු කරගනිමින් ඔවුන්ගේ සුබ සාධනය සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් උපකාර කිරීම, එහෙම නැත්නම් ආධාර කිරීම, එහෙම නැත්නම් සහයෝගයේ පළ කිරීම කියන තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන මේ අරමුදල අහෝසි කිරීම, එමන් නැත්නම් ඈවර කිරීම සහ ඊට අදාළ කටයුතු සම්පාදනය කර ගැනීම. මම හිතන්නේ විවිධ තත්ත්වයන් යටතේ ආයතන අරමුදල් බිහි වෙනවා. නමුත් මූලික අරමුණෙන් බැහැරව ක්‍රියාකාරීත්වය තුළ අපි දකිනවා ඒ ආරම්භක අරමුණට පටහැනි බවක්. ඉතින් ඒ තත්වය මේ ශ්‍රම වාසනා සම්බන්ධ අරමුදල කෙරෙහිත් ඒ ආකාරයෙන්ම පවතින බවට කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වෙනවා, එය වාර්තා වෙනවා. එක ස්වාධීනව සිදුවන සමීක්ෂණයක්. ඒ සමීක්ෂණ වාර්තාවට අනුව නිර්දේශය තවදුරටත් මේ අරමුදල පවත්වාගෙන යාම ඵලදායක නොවන බව. ඒ නිසා අද දවසේදී සිදුවන්නේ එම අරමුදල අහෝසි කිරීම සහ ඒ වගේම බේරුම්කරණය කරමින් වසා දැමීම කියන තත්වය. අපි ලොතරැයියක් කියන කාරණාව එළියට ගත්තහම, නැත්නම් අදහස අරගත්තහම දිනුම් ඇදීමක් තමයි ගොඩක් ඇයට මතක් වෙන්නේ, නැත්නම් අපේ ජනතාවට මතක් වෙන්නේ. රජය, එහෙම නැත්නම් ආණ්ඩුව නීත්‍යානුකූලව ජනතාවගෙන් ලොතරැයිපත් අලෙවි කර මුදල් එකතු කර අරමුදල් ගත කර ඒ අරමුදල් ගත කිරීම තුළ සුවිශේෂ වූ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒතර ලංකාවේ ජාතික ලොතරැයි මණ්ඩලය වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ස්ථාපිත වෙලා තියෙන්නේ මෙන්න මේ කියන කටයුත්ත සඳහා. එහිදී අපි භාවිතය තුළ දකිනවා සෑහෙන නැත්නම් විශාල ප්‍රමාණයක ලොතරැයි සංඛ්‍යාවක් වෙළඳපොළ තුළ අලෙවි වෙනවා. මම හිතන්නේ මේ සභාවේ ඉන්න අය සියලු දෙනාට මතකයි, අපි රුපියල් 10ට ගත්තු ලොතරැය්‍ය ඊට පස්සේ රුපියල් 20ට 40ට ආදී වශයෙන් යම් ආකාරයකට මිලේ ඉහළ යාමක් භාවිතය තුළ අපි දැක්කා. ඒ වගේම ඒ මිලේ ඉහළ යාමත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ අරමුදල් වල ප්‍රමාණයත් ඊට අනුකූලව වැඩි වෙන බවට. හැබැයි සාක්ෂි හරියට හොයාගෙන යනකොට මේ අරමුදල් වල ලොකු වර්ධනයක් සිද්ධ වුණා කියන කාරණාව අපිට පේන්නේ නෑ ඉතිහාසය පුරා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 5ක නැත්නම් අපි අරගත්තු 2020 21 වගේ සිට 24 දක්වා කාලය තුල සමහර අවුරුදු වල මෙහි වර්ධනයක් අපි දකින්නේ නැහැ. නමුත් සාමාන්‍ය තත්ත්වයට 108% විතර වර්ධනයක් වගේ පසු කාලීනව, ඒ කියන්නේ 2024 වගේ වෙනකොට කඩා වැටීමක් සිද්ධ වෙනවා 114% ඍණ වර්ධනයක්. මෙන්න මේ සලකුණු අපිට කියාපාන්නේ අපේක්ෂිත අරමුණ කරා මේ අරමුදල මෙහෙ යැවීමට පාලකයන් හෝ යම් ආකාරයකට එපත් කරන ලද කල්පනා කරන මණ්ඩලය සාර්ථක වී නැහැ කියන එක සහ ඊට අතිරේකව දේශපාලන අධිකාරිය මෙන්න මේ කියන අරමුදල් එයාලගේ දේශපාලන උවමනාව වෙනුවෙන් පාවිච්චි කළා කියන කාරණාව. ඒ වගේම මේ අරමුදල කළමනාකරණය කිරීම සඳහා අනුමත කාර්ය මණ්ඩලය 18 දෙනයි. දැනට මෙහි වැඩ කරන්නේ ඊටාම 14ක් වැනි පුංචි සංඛ්‍යාවක්. ඉතින් එවැනි පිරිසක් නඩත්තු කරන්න සමස්ත වියදමෙන් 140ක විතර ආසන්න මුදලක් වැය කරනවා කියනකොට මම හිතන්නේ ඒක ප්‍රශ්නගතයි. එනිසා අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීමේ ඉලහ කරන වියදමෙන් 140ක් ආසන්න වශයෙන් පරිපාලන වියදම් වශයෙන් යනවා නම් එතන ගැටලුවක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ අධීක්ෂණ කමිටුව මේ සියලු දේවල් අධ්‍යයනය කරමින් තමයි නිර්දේශ සපයන්නේ මේ අරමුදල වසා දැමිය යුතු බවට, එහෙම නැත්නම් විසිරුවා හැරිය යුතු බවට. ඉතින් මේ කිසිවක් සඳහන් නොමේ ජනතාවගෙන් යම් ආකාරයකට විශ්වාසවන්තව එකතු කරගන්නා අරමුදල් ඒ නිශ්චිත වූ අරමුණ සඳහා මුදා හැරීමේ ආණ්ඩුවට තියෙන උවමනාව තමයි අපි දකින්නේ. වත්මන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මකට නැංවීමට මෙවැනි තත්ත්වයන් යටතේ, එහෙම නැත්නම් දූෂිත තත්ත්වයන් යටතේ මේ අරමුදල් තවදුරටත් පරිහරණය කරන්න ඉඩ දීලා හරියන්නේ නැහැ. එමනම් අවශ්‍ය අරමුණේ ගලපා ගැනීමේ යුතුයකම සහ වගකීම අපිට තියෙනවා නීති සම්පාදකියෝ විදිහට මේ සභාවට. ඒ හින්දා මා යෝජනා කරනවා මේ වෙලාවේ මේ ගෙනත් තියෙන යෝජනාව විශේෂයෙන්ම මේ ජනතා අභිලාෂයන් ඉටු කිරීමේ ලායිතා වැදගත් යෝජනාවක් බවට. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ අරමුදල් ස්ථාපිත කිරීමේදී අරමුණු 6ක් සඳහන් වෙනවා. සේවකයන්, සේවකයන්ගේ පවුල්වල අය, හදිස්සියේ සේවා අහිමිවීම, එවැගේම තමයි කම්කරු ආරවුල් වගේ වැනි තත්ත්වයන් තුලදී මූල්‍ය සහ වෙනත් ආධාර ලබා දීම කියන සිද්ධි. ඉතින් මේ මූලික අරමුණු ටික ගත්තාම මේ වෙනකොට මේ අරමුණු සඳහා පිහිටවන ලද වෙනත් රජයේ ආයතන තියෙනවා. එතකොට එකම කාරණේ ආයතනයේ කීපයකින් සිදුවෙනකොට ඒ සඳහා මම හිතන්නේ අවස්ථාව ඕනට තරිය ජනතාවට තියෙන නිසා
ගරු මන්ත්‍රීතුමනි තව විනාඩි 2ක කාලයක් පමණයි.
මේ කාරණාවත් ඉතා වැදගත් වෙනවා මේ වසා දැමීම නැත්තම් විසිරුව හැරීම කියන කාරණාවේදී. මොකද හේතුව එකී කටයුත්ත කරන්න සුවිශේෂ වූ ආයතනයක් තියෙනවා නම් එතනට ඒ අවස්ථාව ලබා දීලා මේ අකාර්යක්ෂම එහෙම නැත්තම් පළදායෙන් අඩු පළදාවක් නැති අකාර්යක්ෂම මේ ආයතනයේ වසා දැමීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේකෙදි මෙහි ප්‍රතිලාභින් විදිහට අපි දකින ඒ සේවක ප්‍රජාව හෝ ඔවුන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්, එහෙම නැත්නම් රෝගී තත්ත්වයන්ට පත්වෙන අපේ පුරවැසියන් මේකේ කනස්සල්ලක් ඇති කරගත යුතු නැහැ. මොකද අරමුදල වසා දානවා කියලා කියන්නේ එහි කාර්යභාරය අවසන් කරනවා නෙවෙයි, එහි කටයුතු සියල්ලක්ම කම්කරු අමාත්‍යංශය යටතටගෙන තවදුරටත් ජනතා සේවය ඉතා ඉහළින් ලබා දීමට කටයුතු කරන බවක් තමයි මට මේ අවස්ථාවේදී මේ සභාව හමුවේ කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන්. 2019 විගණන නිරීක්ෂණයක් කරලා තියෙනවා මේ අරමුදල සම්බන්ධව. ඒතර මිලියන 2.41ක් වෙන් කරලා, නමුත් ඒ කාලච්ඡේදය පුරාවටම මේ අරමුදල විසින් කරලා තියෙන කාර්යයන් සංඛ්‍යාව ඉතාම අඩු සංඛ්‍යාවක් 7ක් පමණයි කරලා තියෙන්නේ. ඒතර එහිදීත් අපිට පේනවා මුදල් වෙන් කළත් ඒ අවශ්‍ය කරන අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීමට මේ අරමුදල ශක්තිමත් වෙලා නැහැ, එහෙම නැත්නම් මැදිහත් වෙලා නැහැ කියන කාරණාව. ඒ වගේම තමයි මිලියන 3.3ක් වෙන් කරලා වැඩසටහන් 85ක් සංවිධානය කරලා තියෙන අවස්ථාවේදීත් ඉෂ්ට කරලා තියෙන්නේ වැඩසටහන් 15ක් පමණයි. ඒ මූල්‍ය ප්‍රගතිය සහ භෞතික ප්‍රගතිය ගත්තාම ප්‍රතිශතයක් වශයෙන් මූල්‍ය ප්‍රගතිය 139ක්
සහ ඔබතුමායි කාලය අවසානයි
117ක් කියන කාරණාව මේ විගණන වාර්තා වලින් අනාවරණය වෙනවා. එතකොට මේ සියලු සාක්ෂි අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ ශ්‍රම වාසනා අරමුදල තවදුරටත් පැවැත්වීම ගැටලු සහගතකාරී බව සහ එව නැත්තං එහි ඵලදායක නොවන බවයි. එනිසා වඩා යාපත් වූ සේවයක් ලබා දෙන්න මේ යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ඒ ජනතාවට, සේවක ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල්වල දුව දරුවන්ට යහපත් වූ සේවයක් ලබා දෙන්න මේ අරමුදල අහෝසි කිරීමෙන් පසුව කම්කරු අමාත්‍යංශය හරහා මේ කටයුතු සිදු කරන සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සියල්ල සූදානම් කරමින් පවතින්නේ. එනිසා මේ අද ගෙනෙන යෝජනාව ශ්‍රම වාසනා අරමුදල අහෝසි කිරීම සහ අයවර කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි බියක් කනස්සල්ලක් ඇති කළ යුතු නැහැ. ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්න මේ රජය තවත් ගන්නා සාධනීය පියවරක් වශයෙන් මෙය මා සලකන බව මේ සභාව හමුවේ තබමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.